පින්වත් අද මෙතුමුතුන් දැක්කම ඇත්තටම මේ මට මේ අදහස ආවේ අද මේ ට්‍රිප් එක කරන වෙලාවේ බණක් මේ සූත්‍රය සම්බන්ධයෙන් කිව්වොත් හොඳයි කියලා. මම හිතන්නේ මේ අයට ගැළපෙන සූත්‍රයක් මේ සූත්‍රේ. සූත්‍ර නම තමයි වේලු ద్వාර කියන සූත්‍රය. හරිතන වේලු ద్వාර සූත්‍රය. හරිතන වෙන මාතෘකාවක් නැහැ. වේලු ద్వාර සූත්‍රය කියන්නේ කියලා මේ සූත්‍රයේ තියෙන කියන සම්ප්‍රදාය. මම කියන්නේ මගේ සූත්‍රය දොරගන්න හේතුව මොකක්ද කියලා. මොකද අපි ඇත්ත කාරණාවට බහින් කියලා. ඇත්ත කාරණාව තමයි පින්වත්නි අපි හැමෝම මේ පින්වත්නි හැම කෙනෙක්ම බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. කාර්යබහුලයි කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් කරගැනීම සඳහා එදිනෙදා බොහෝ වෙහෙස මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් වෙන්න පුළුවන්. තමන්ගේ සමාජයේ සම්පත් වෙනුවෙන් කරන දේවල් වෙන්න පුළුවන්. තමන්ගේ සෞඛ්‍ය උදෙසා කරන දේවල් වෙන්න පුළුවන්. දැන් තමන්ගේ යුතුයකම් සම්බන්ධයෙන් කරන දේවල් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම හිඳ බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන පිරිසක්. එතකොට මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන පිරිසේ තිබෙන ප්‍රධාන අරමුණ තමයි සතුටින් ජීවත් වීම, සැපින් ජීවත් වීම. මේ සතුට සහ සැපත වෙනුවෙන් තමයි මේ කාර්යයන් හැම එකක්ම අපේ ගොනු වෙලා තිබෙන්නේ, ගොඩ නැගිලා තිබෙන්නේ. මේ පිටුතුන් විතරක් නෙවෙයි අනාගත පරම්පරාවේ අයටත් අපි පුරුදු කරන්නේ ඒක. දැන් ඔබ ඔබේ දරුවන්ට පුරුදු කරන්නේ සතුටින් හොඳින් ජීවත් වෙන්න නම් මෙන්න මේ ටික සම්පූර්ණ කරගත්තොත් ඔබට සතුටින් සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. අපි හින්දා මේ හැම කෙනෙක්ම ඇමරිකාවට ආවේ නේද? එතකොට මෙන්න මෙහෙම පිරිසක් විදිහට ඉඳ ලැබෙන විලාග කොහොම හරි පුළුවන්කමක් තිබ්බොත් ධර්මයක් යන්තම් හරි අගේ ගාගෙන බලන්න. හැබැයි ඒක නෙමේ මේ ප්‍රධාන පරමාර්ථය. අපි කොච්චර කතා කරත් ඒක නෙමේ ප්‍රධාන පරමාර්ථය. ප්‍රධාන පරමාර්ථය තමයි තමන්ගේ සතුට සහ සැපත වෙනුවෙන් වෙහෙසෙන එක. එහෙම වෙහෙසිලා අවස්ථාවක් ලැබුණොත් අරකට ලබා ගන්න කැමැත්තක් අපේ හිතේ තිබෙනවා. උදාහරණයක් වේලු ద్వාර වේලු කියලා කියන්නේ මේ උණ. වේලු ద్వාර කියලා කියන්නේ උණ වලින් හැදිච්ච දොරක් තිබ්බ නගරේ. මේක හරියට කියනවාද මේක බමුණු ගමක් කියලා කියන්නේ. බමුණු කියලා කියන්නේ අපි ඔය කතා කරන කොළවාදේම නෙවෙයි, උගත් පිරිසක් හිටේ ගමක්. හිටද මේ කාලේ නම් මගේ ඔළුවට එකපාරට මතක් කියන්නේ මේ අපි කේම්බ්‍රිජ් පැත්තට එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් පැත්තට ගියොත් එහෙම ඒවා දම් දැනුම තිබෙන නැත්නම් මේ විශ්වවිද්‍යාල ආශ්‍රයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න මිනිස්සු පරීක්ෂණ කරන අය ඉන්න ඒවා දම්. ඒතර ඒ වගේ ඉන්නේ එක එක වර්ගයේ බුද්ධිමත් පිරිසක්. අනේ යටි ගමක් මේක. හැබැයි මේ නගරෙට බුදුහාඳුර වැඩියා කියලා ආරංචි වුණාම දැන් මේගොල්ලෝ දැනුම තියෙන පිරිසින්ද දන්නවා මේ බුදුහාඳුර කියලා කියන්නේ ශාක්‍ය කුලයෙන් ගිහිල්ලා හොඳ පරම්පරාවක් ඉඳලා හොඳ දෙමව්පියෝ එක්ක හොඳට මේ අධ්‍යාපනය ලැබපු උසස් අධ්‍යාපනය ලැබපු කුමාරයෙක් මෙයා ගිහිගිය අතෑරලා ගිහිල්ලා බුදුනා කියලා කතා කරන. ඊට පස්සේ එයා කතා කරන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන මේ කාරණා දිනු කරගත්තොත් හොඳයි කියලා කියන හොඳ දර්ශනයක්, හොඳ මාර්ගයක් මිනිස්සුන්ට පෙන්වලා දෙන කෙනෙක් තමයි බුදුහාමුදුර කියලා කියන්නේ. අනේ එයා ඇවිල්ලා ඉන්න අපේ ගමට කියන ආරංචියත් එක්ක ගමේ ඉන්න එක එක වර්ගයේ මිනිස්සු. දැන් මේ සූත්‍රය කියවම් පේනවා අදාස කාරණාවක් තියෙන පින්වත්නි. දැන් අද කාලේ අපි දන්නවා ගොඩාක් තැන්වල ගොඩක් අය තමන්ගේ වැදගත්කමම ඉන්නේ ඇඳන් ඉන්න ඇඳුමේ. මේ සූත්‍රයේ ඒ කතාව එහෙමම කියනවා. ඒක කියනවා එක එක්කෙනා තම තමන්ගේ හැකියාව සහ වැදගත්කම ගැන කතා කරන්නේ තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් වලින්. ඉතින් මේ කණ්ඩායම මිනිස්සු ඔක්කොම හවස බුදුහාඳුර හම්බෙන්නේ බුදුහාඳුර ඉන්න තැනට ඇවිල්ලා එක මිනිස්සෙන් නෙගිටලා කියනවා. මිනිස්සෙන් නෙගිටලා කියනවා සමිනාංශ අපි මේ ගමේ ඉන්න වැදගත් මිනිස්සු. අපි මේ ලෝකේ යම් කිසි දැනුමක් තිබෙනවා නම් ඒ දැනුම උපරිම විදිහට අරගෙන ඒ දැනුමින් කොහොමද අපි ප්‍රයෝජනයක් ගන්න ගමන් අනිත් කෙනෙකුට ප්‍රයෝජනයක් කරන්නේ කියලා මහන්සි වෙන නිතර නිතර කතා බහ කරන නිතර නිතර අධ්‍යයනය කරමින් අපේ අනාගත පරම්පරාව දියුණු කරගන්න මහන්සි ගන්න පිස. මෙතන ඉන්නවා උසස් වර්ගයේ මිනිස්සු වගේම හැබැයි ආර්ථික වශයෙන් පල්ලෙහාට හිටියත් යමක්කම තේරුම් ගන්න පුළුවන් පිරිසක්. කියලා මේගොල්ලෝ ගැන කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ අඳන් ඉන්නේ ඇඳුම්. එක එක වර්ගයේ සමහර අය කසිස්සොල් නැටගත්ත අය, සමහර අය දුහුල් සල් පුරවගත්ත අය. කියන්නේ විස්තර කියනවා. හැබැයි අපි හැමදෙනාම එකතු වෙලා මෙතන ඔබ වහන්සේගෙන් ගන්න ඉල්ලීමක් තියෙනවා. මොකද ඉල්ලීම අපි හැමෝම තමන්ගේ පරම්පරාව පෝෂණය කරමින් පරම්පරාව දියුණු කර ගනිමින් අපේ සමාජ පසුබිම් ආරක්ෂා කර ගනිමින් සමාජ පසුබිම් තව තවත් දියුණු කර ගන්න මහන්සි ගනිමින් ඒ වෙනුවෙන් අපගත වෙලා වැඩ කරන ඒ එක්කම අපේ අනාගත පරම්පරාවට ඒවා කියලා දෙන ගමින් කියලා දෙමින් ඉන්න නිසාක් අපි මහන්සි ගන්නවා. අපේ දරුවන්ට අපේ ව්‍යාපාර හොඳින් කරගෙන යන්නේ කොහොමද කියලා කියලා දෙන්න. අපි එහෙම ඉන්න පිරිසක්. ඉතින් එහෙම ඉන්න පිරිසක් විදිහට අපිට මේ සංසාරයෙන් ගැලවෙන්නවත් නිවන් දකින්නවත් කිසිම ඕනකමක් දෙමුත් නැහැ. අනාගතේ අපි එහෙම පුරුදු කරන්නේත් නැහැ. අපේ අරමුණ තමයි යහපත් ජීවිතයක්, මේ ආර්ථිකයේ හොඳට හදාගත් ජීවිතයක් දිනු කරගන්න. හැබැයි අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තිබෙනවා මරණයෙන් පස්සේ දුගතියක නොයා සුගතියකට යන්න. ඒ කියන්නේ දිව්‍ය ලෝකයක යන්න නැත්නම් මේ හොඳ තැනකට ඉපදෙන්න හොඳ භවයක් ලබා ගන්න අපි හැමෝටම අරමුණක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අහම්බෙන්වත් නැවත ආත්මයක අපි මිනිස්සෙක් වුණොත් එහෙම ඒ මිනිස් ආත්මේ මේ වගේ සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න අපිට ඕනමක් තිබෙනවා. ඕක අපේ කතා නෙවෙයි කියලා කියනවා. අපිට එහෙම කරගන්න පුළුවන් බණක් කියන මරණයෙන් පස්සේ සුගතිය යන නැවතත් මනුෂ්‍යාත්මයක් ලබා ගන්න පුළුවන්කම තිබ්බොත් ඒ මනුෂ්‍යාත්මය තුළ හොඳින් වස්තු සම්පත් තිබෙන මිනිසෙක් විදිහට උපත්ති ලබන්න පුළුවන් ධර්මයක් කියලා දෙන්න. ඉතින් බුදුහාඳුරෝ කියන්නේ මේ මම බණ කියන්නේ නිවන් දකින්නේ මම බණ කියන්නේ මේ මොකක්ද කියන්නේ බුදුහාමුදුරුවෝ බොහොම හොඳයි මං කියලා දෙන්න ක්‍රමවත් කියලා. මෙතනදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඔබ තමන් ගැන විමසීමක් කරගෙන අවංකව තමන් ගැන විවෘත වෙලා බලාගෙන මේ ගමන යන්නේ තමයි මම මට තිබෙන ආඩම්බර වෙන තුරුම කාරණා. මේ අවංකකම ඔබේ තිබෙන මේ අවංකකම. මොකද ඔබේ තියෙන මේ අවංකකම තමයි ඔබට උදව්පකාර කරන්නේ තමන් ඉන්න හරිතන තමන් දකින්න. නැත්නම් තමන් නැති තැනක් තමන්ට අවශ්‍ය නැති තැනක ජීවත් වෙන බොරුකාරයෙක් නොවෙන්න. අන්න ඒ නිසාම මම ඔබට ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. මෙන්න මෙතනදී තියෙන වැදගත් දෙය තමයි තමන් සම්බන්ධයෙන් තමන් අවංක කෙනෙක් කියන ඒ හඳුනා ගැනීම උදාහරණ දෙන්න. උදාහරණයක් එක්කම කියනවා ඔබ මේ ඔබගේ මේ අවංකකම ඔබට ලැබිලා තිබෙන්නේ ඔබගේ අධ්‍යාපනයේ තිබු ඔබේ විරුද්ධකම නිසා. මේකත් කියනවා. ඊළඟ පිටත උදාහරණ කාරණා හතක් දේශනා කරනවා. අපි මේ කාරණා වලට තේරුම් ගන්න මහන්සි ගමු. ඒ කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දිවි ලෝකේ යන බණ කිව්වා කියලා. හැබැයි මේ කාරණාව හරියට තේරුම් ගත්තොත් උදාහරණ මතක් කරනවා. මේ කාරණාව හරියට මේ කාරණා ටික හරියට තේරුම් ගත්තොත් නිවන් දැක්කේ නැත්තම් මෙයා දිවි ලෝකේ යනවා. හැබැයි මේ ප්‍රතිපත්තිය ටික හරියට කරගෙන ගියොත් නිවන් දැකීමත් පුළුවන්. නිවන් දැක්කේ නැත්තම් මෙයා දිවි ලෝකේ යනවා. අනේ නම් උදාහරණෝගේ දෙන සහතික. දැන් මුලින් කියන කාරණා ටික අපි කවුරුත් දන්න කාරණා ටික. හැබැයි අපි ඒක පුංචි කොටස් කීපයක් තිබෙනවා. හිඳ මම මතක් කරගන්නම්. මුලින්ම කියන්නේ මේ සත්ව හිංසාව ගැන මද සීලය සඳහන් වෙන පළවෙනි ශික්ෂා පදය ගැන. හැබැයි මේ උදාහරණෝ මේ තව පොඩි විග්‍රහයක් කරනවා. දැන් කවුරුත් දන්නවා සත්ව හිංසාවෙන් සත්‍යිකාවෙන් පරිණත සම්බන්ධයෙන් උදාහරණ කරන විග්‍රහය තමයි කවුරු හරි කෙනෙක් මට අනික් අය හානි කරනවාට මම අකමැතියි. කිසි කෙනෙක් මගේ පරම්පරාවට හානි කරනවාට මම අකමැතියි. එහෙමනම් ඒ වගේමයි වෙන කිසිම සත්වයෙක් තමන්ට හෝ තමන්ගේ පරම්පරාවට හානි කරනවාට අකමැතියි. මම මාව උදාහරණයට අරගෙන අනිත් සියලුම සත්වයන්ගේ හිතේ ස්වභාවය තේරුම් ගත්ත මනුෂ්‍යයා මොකද කරන්නේ? මට මම අකමැති විදිහට මම අනික් අය සලකන්නේ. අනේ ඒක තමයි දකින්නේ. තමන්ව ආදර්ශණයට අරගෙන ලෝකේ ඉන්න අනිත් සත්වයන් ආදර්ශවත් තමන් ලෝකේ ඉන්න අනිත් සත්වෝ දිහා බලලා ඒගොල්ලන්ට මම ඒ දේ නොකරන්නේ ඇයි? මට ඒ දේ අනික් අය කරනවාට මම කැමති නැහැ. අනේ තමයි දෙවෙනි කාරණා තමයි සොරකම් කිරීම. ඒකත් ඒ විදිහමයි. වෙන කෙනෙක් මගේ දේවල් අරගෙන නැත්නම් වෙන කෙනෙක් මට ලැබෙන්න තියෙන වාසියක් ව්‍යාපෙන්දර හරව ගන්නවට මම කැමති නැහැ. මොකද එහෙම කරොත් මගේ හිත රිදෙනවා. එහෙම කරොත් මම හිතනවා මට අහවල් කෙනා වැරද්දක් කරා කියලා. ඒ නිසා ලෝකින කිසිම සත්වයෙක් කැමති නැහැ තමන්ගේ දෙයක් හොරෙන් ගන්නවට හෝ තමන්ට ලැබෙන තියෙන දෙයක් වළක්වනවට. ඒ නිසා මම අකමැති නිසාම ලෝකෙ කිසිම කෙනෙකුට මම ඒ දුක දෙන්නේ නැහැ. මෙන්න ඒක තමයි මම තේරුම් ගන්න දෙවෙනි කාරණා. ඊළඟ කාරණාව තමයි මම කැමති නැහැ වෙන කිසිම කෙනෙක් තමන්ගේ වින්දනය වෙනුවෙන් මට හානියක් කරනවා. මට හානියක් කරලා වෙන කෙනෙක් තමන් එක සතුට වෙනවට විඳිනවට මම කැමති නෑ. මම කැමති නෑ වෙන කෙනෙක්ගේ වින්දනය වෙනුවෙන් භාජනය වෙන්න. ඒ නිසා මම අකමැති ඒ දේ මම ලෝකෙ වෙන කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. වෙනත් දැන් අපි සාමාන්‍ය කතා කරන දේවල් වලට අමතරව තව උදාහරණයක් කියන මේ කාරණා තවත් තේරුම් ගන්න. අපි සාමාන්‍ය කතා කරන දේවල් වලට එකයි මේ තියෙන්නේ. අපි දන්නවා අපි සමහර දැන් ඔය අශ්චෝ සම්බන්ධයෙන්. ඉතින් වෙන සතු සම්බන්ධයෙන් තියෙන එක එක විතර ක්‍රීඩා වර්ග තියෙනවා. මිනිස්සු තමන් සතුට වෙනවා ඒ සතාට හානියක් කරනවා. දැන් මානික ප්‍රදේශයේ මේ මිනිස්සුන්ට ගෙදර සතා මරනවට අන්තරව මේ මාළුව හල්ලන ආයේ කොක ගන්න දාන වතුරට. තේර ලෝකයාර මේ වෙන සතු මරණය කරනකොට සතාව යටත් කරන එක දක්ෂමත්කමක් විදියට තියෙන ක්‍රීඩා ඕනතරම් ලෝකේ තියෙනවා. ඒතර මරන්න ඕනේ නැහැ. හැබැයි ඒ සතාට හානියක් කරනවා ඒක තුලින් තමන් වින්දනයක් වෙනවා. ඒ වින්දනේ තමයි අපි කාමයේ කියලා කියන්නේ. අපි කාමයේ ඉන්ද්‍රියන් හයෙම විඳිනවා. එතකොට මේ විඳන කාමයේ තුලින් අපි වෙන කාට හරි කෙනෙකුට හානියක් කරනවා නම් අන්න වැරදි කාමී බවටපත් වෙන එහෙමනම් මම කැමති නෑ වෙන කෙනෙක් එයා සතුට වෙනවට මට හානියක් කරලා ඒ නිසාම මම ලෝක කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නෑ ඒ තුලම සතුට වෙන්නේ නෑ මෙන්න මේක තමයි මම තේරුම් ගන්න ඊළඟ කාරණා ඊළඟ කාරණා තමයි පින්වත්නි බොරු නොකියන එක බොරු කියන එක විග්‍රහ කරගන්නේ ඒ විදිහටමයි මම කැමති නෑ මාව රවට්ටලා වෙන කෙනෙක් සතුට වෙනවට නැත්නම් මාව රවට්ටනවා මාව රවට්ටනවට මම කැමති නෑ අනිත් කෙනෙක් වචනයක් ඉන්න ඒ නිසා මම වෙන කිසිම කෙනෙක් ලෝකේ රවට්ටන්නේ නෑ මගේ වචනේ මම කැමති නෑ වෙන කිසිම කෙනෙක් තමන්ගේ ආවේගය පිට කරගන්නවට මාව පීඩාවටපත් කරන වචනේ ඒ නිසා මම මගේ ආවේගය පිට කරගන්නේ නෑ වෙන කෙනෙක් වචනේ පීඩාවටපත් කරන ඊළඟට මම කැමති නෑ මිනිස්සු අතර ප්‍රශ්න හදනවා මිනිස්සු අතර එහෙම නැත්තම් වෙනත් සත්ත්වය අතර ප්‍රශ්න හදනවට මගේ වචනේ පාවිච්චි කරනවා හානිදායක වෙච්ච වචනව කියලා වෙන අය මාව සහ මගේ යාළුවෝ බිඳවනවට මම කැමති නෑ එහෙනම් ඒ නිසා ඒ වගේම මම අනික් අය බිඳවන්නේ නැහැ හානිදායක දේවල් කතා කරලා. මෙන්න මේ ටික වචනය සම්බන්ධයෙන් දේවල් ටික. ඊළඟ උදාහරණ කතා කරනවා. සමාජයේ පැත්තෙන් නැත්තම් මේ දිව්‍ය ලෝක යන හදන කෙනා එයා වෙනම ප්‍රතිපත්තියක් සමාජ පැත්තෙන් ආරක්ෂා කරනවා. උදාහරණ කියනවා දැන් මෙතන ඉන්න පිරිසට නිවන් දකින්න ඕන කරන්නේ නැහැ. හැබැයි සසරින් ගැලවෙන එක ගැන කතා කරන මම වගේ ශාස්ත්‍රවල නිසා මේ ලෝකේ ගොඩාක් ඉන්න මිනිස්සු මේ දුක අඳුනා ගන්නව කියන්නේ උදාහරණ කතා කරන මෙතනදී මේ චතුරාර්ය සත්‍ය ගැන දුක අඳුනා ගන්නව දුක නැති කරන විදිය ගැන අඳුනා ගන්නව දුක නැති කරන මාර්ගය අඳුනා ගන්නවා ඒ මාර්ගය කියලා දුක නැති කරනවා හැබැයි ඔබට අවශ්‍ය නැහැ කියලා වෙන කෙනෙක්ගේ මාර්ගය ඔබ මඟහරවන්නේ ඔබ ඒ මාර්ගය අහුරන්නේ නැහැ ඒ අහුරුම වෙලින් කවුරු හරි කෙනෙක් බුදුහාමුදුරන්ට ගරහනවා නැත්නම් බුදුහාමුදුරු දේශනා කරන දෙයට ගරහනවා නම් ඒක වැරදි කියලා කියනවා නම් ඒකෙන් ඒ මාර්ගය ඇහිරිමක් කියනවා මේ දිව්‍ය ලෝකය යන්න හදන කෙනා ඒ වැඩේ කරන්නේ කවදා? හිතලා බලන්න කිව්වා. අපි ගොඩාක් වෙලාවට දේවල් කතා කරන දන්නවා වගේ. අපි ලෝකෙක දන්නිත දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ කියලා කියනවට වඩා අපි කියන්නේ ඒක වැරදි කියලා. අපි කියන්නේ මම ඒක දන්නේ නැහැ ඒ නිසා මම ඔයගෙන් කතා කරන්න දන්නේ නැහැ කියලා. අපි කියනවා පොලිම මොකද ඒව නිකන් මේ පිස්සු කතන්දර කියලා. ඒක අපි නොදන්නා දේ කියන දැන් උදාහරණයක් කියනවා මේ මෙදිමගේ කියන්නේ කව ආන්දර විසාද කරනවා කේන්දරය. ගැන අවිස්වාද කරන්න තිසත් කරන්න මම ඉගෙන දන්නේ නැහැ. ඒ කතාවේ කියන්නේ නුදුන දේවල් ගොඩාක් තියෙනවා. අපි දන්නේ නැහැ කියලා කියනවා හැර ඒක වැරදි කියලා කියනවත් ඒක හරි කියලා කියනවත් අපිට බෑ අපි ඉගෙන දන්නේ නැත්තම්. අනේ ඒ වගේ දිනුත් අපිට සිද්ධ වෙනවා විග්‍රහ කරගන්න මම දන්නේ මොනවද මම දන්නේ නැත්තේ මොනවද කියලා. දැන් මේ කාලේ අපි දන්නවා මේ බෝ සමාධිය තුළ බුදුහාමුදුරුවෝ පුදුම කතන්දර ගොඩාක් තියෙනවා. ඒක දිච්ච තැන ගැන කතන්දර තියෙනවා. ඊට පස්සේ හිටිය තැන ගැන කතන්දර තියෙනවා. ධර්මයේ ගැන කතන්දර කියනවා. දැන් සමත් තවස්මහරය කියන කතන්දරයක් තියෙනවා. මේ ඒක නිකන් හදාගත් එකක් බුදු කෙනෙක් ඉදිරි පහළුන්නේ නැහැ කියලා. මේ කතන්දර ගොඩාක් තියෙනවා. මේ කතන්දර වල පස්සේ යන දෝන තරම් ඉන්නවා. හැබැයි අපි දෙන්න දන්න ඕනේ අපිට වැදගත් දෙයක් නැද්ද කියලා. මට අද මේ කතා කරනදී වැදගත් වෙන්නේ කොහමද? මට වැදගත් නැති වෙන්නේ කොහමද? අනේ ඒක පැහැදිලි විනා කරගන්න පුළුවන් නම් අපිට අපි අනිත් අය අතරමං විච තැන්වල අතරමං අපි ඒගොල්ලෝ අතරමං වෙච්ච තැන් වල අතරමං වෙන්නේ නැහැ වගේම අනික් අය දුක් විඳිනවා වගේ අනවශ්‍ය දේවල් වලට දුක් විඳිනවා. බුදුහාමුදුරුවෝ කතා කරන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ කරහන්නේ. දෙවෙනි කාරණාව තමයි ඉතින් කතා කරන්නේ කියන්නේ ඇත්තටම හයවෙනි කාරණාව. බුදු කෙනෙක් ලෝකයේ දේශනා කරන ධර්මයට ගරහන්නේ නැහැ. හේතුව තමයි බුදු කෙනෙක්ගේ දේශනාව කියලා කියන්නේ සසරින් ගැලවීම උදෙසා කරන දේශනාවක්. එහෙමනම් සසරින් ගැලවීම උදෙසා දැන් කවුරු හරි කෙනෙක් ලෝකේ බුදුහාමුදුරුවෝ දේශනාව කරනවා නම් අන්න එයා සසරින් ගැලවීම උදෙසා නම් මේ දේශනාව කරන්නේ ඒකට ගරහන්නේ නැහැ. අතරමං ඉඳන් ඉපා මේක බුදුහාමුදුරුවෝ කිව්වා කියලා මේ සසරේ ඉන්න කියන කාරණා නෙවෙයි මම කියන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් සසරෙන් ගැලවීම උදෙසා අවශ්‍ය කරන ධර්මයක් දේශනා කරනවා නම් අනේ ඒකට ගරහන්නේ මේ දිව්‍ය ලෝක යන හදන කෙනා. අවසාන වශයෙන් හත්වෙනි කාරණා විදිහට උන්වහන්සේ මතක් කරන්නේ සංඝයා ගරහන්නේවත් සංඝයා වේද පින්නත් මෙතනදී අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ සංඝයා කියලා කියන්නේ පැවිදි සංඝයා විතරක් නෙවෙයි. පින්නත් සිව්වණක් පිරිසක් ඉන්නවා මේ සංඝයාට. සංඝයා කියලා කියන්නේ කියන වචනේ තේරුම තමයි සමූහය කියන එක. එතකොට මේ ධර්ම මාර්ගයේ යන ගමන් හිත පිරිසුදු කරගෙන නිවන් දකින්න මහන්සි ගන්න සමූහයට තමයි සංඝයා කියලා කියන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන අරමුණ මොකද්ද? හිත පිරිසුදු කරගන්න ගමන් නිවන් දැකන එක. කියන්නේ මේ කෙලස් නැති කරගන්න එක. අනේ ඒ වෙනුවෙන් එකතු වෙච්ච සමූහයක්. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒ සමූහය ඉන්න කොටස් හතරකට පැවිදි සංඝයා විදිහට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඊළඟට උපාසක උපාසිකා කියන කොටස හතර තමයි මේ ප්‍රවේමේ සංඝයාට අයිති වෙන්නේ. කවුරු හරි කෙනෙක්ගේ ක්‍රියාවක් නිසා හිතන්න පින්වත්නි කාගේ හරි ධර්ම මාර්ගයේ මග හැරෙනවා නම් මේ කාගේ හරි කතාවක් දෙන්න පුළුවන් නැත්නම් මේ කාගේ හරි බෙදීමක් දෙන්න පුළුවන් කී කාගේ ධර්ම මාර්ගයෙන් යා පිට යනවා නම් දැන් කවුරු පන්සල්ට කෙනෙක් දෙක් ඇවිල්ලා පන්සල්ට එන්න තවත් ජීවත් කරනවා මට කතාවක් කියනවා ඒකින්ද ආර්යාගේ ධර්ම මාර්ගය මග හැරෙනවා නම් එයාගේ දියුණුව වැහුනේ කවුරු හින්දාද? අරගෙන කතාව හින්දා. එහෙමනම් එයාගේ සංසාරයේ ඒ ගත්ත ආපසු ගත්ත පීවරට වගකී යුතුයි අර වචනේ කිව්කේ නා. බුදුහාමුදුරු කියනවා දිව්‍ය ලෝකේ යන්න හදන කෙනා නොකරනම කාරණාවක්. දැන් මෙතන මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම මාර්ගයේ යන පිරිස ගැන නෙමෙයි. හැබැයි හොඳට ජීවත් වෙන්න හදන පිරිසකට. එහෙනම් ඒ පිරිසට මේ කාරණාව තේරෙනවා. සංඝයා කියලා කියන්නේ එකතු වෙලා යමක් තේරුම් අරගෙන තමන්ගේ හිතේ පවිත්‍රාතාවය ඊළඟට හරි දේ කරන්න මානසිකන පිරිසක්. ඊළඟින්නදී ඒ පිරිස අතරේ අපි දන්නවා කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂා කියන මේ ලක්ෂණ මතුවලා කරන කතාබහක වෙයි. නැත්නම් තරහව, වෛරය, ඊට පස්සේ ලෝභකම, තණ්හාව වගේ දේවල් මතුවලා කරන කතාබහක වෙයි. කතාබහකේ තියෙන අරමුණ මොකක්ද කියලා වැටහෙනවා. කවුරුද තණ්හාවෙ හින්දා කවරණේ ලෝභකම හින්දා තන තව කවරණේ කෙනෙක් වෛරය හින්දා මොනවාරි කළා අරකිනාගේ ධර්ම මාර්ගයේ වහල දැම්මොත් එහෙම මොකද වෙන්නේ එහෙමනම් එයාගේ බලවත් වෙලා තියෙන්නේ අර වෛරය මුල් වෙච්ච කතාව තරහව මුල් වෙච්ච කතාව නැත්නම් මේ ලෝභකම මුල් වෙච්ච කතාව හැබැයි කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව හින්දා වැරදි තැනකට ඉන්න කෙනෙක් ගලව ගන්නවා නම් එතන තියෙන්නේ ඒක නෙමෙයි එතන මුදලා තියෙන කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව කියන එක හැබැයි ඒ ගලව ගන්නවා වගේම හරි තැනකට ධර්ම මාර්ගයේ යන්න පුළුවන් තැනකට යොමු කරන්නත් ඕනේ එහෙනම් මේ සංඝයාගෙන් වෙන් කරන එක නැත්නම් මේ සංඝයා අතර ප්‍රශ්න හදන එක මේ දිවි ලෝක යන්න හදන කෙනෙකුට ගැළපෙන කාරණාවක් නෙවෙයි. එහෙනම් අන්න ඔය කාරණා ටික කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුල පරිසම් කරගත්තොත් කවුරු හරි කෙනෙක් අන්න ඔය විදිහට ජීවත් වුණොත් එයාට ඉදිරියදා තමන් මොනමල කාරණා කරත් ඉදිරියදා මොනමල දේවල් කරත් අවසානයේදී තමන් ඒ දියුණු වෙච්ච මනස දියුණු කරගෙන ධර්ම මාර්ගයේ ඉහළටම ගියේ නැත්නම් මරණයෙන් පස්සේ එයා දිවි ලෝකයක උපදිනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ වේරුද්වාර ගමේ හිටිය මිනිස්සුන්ට දුන්න උපදේශය. පිනත් මේ වගේ කතන්දර හරියට තියෙනවා දැන් මේ අපිව තවත් අහලා තියෙනවා ඔය වගේ කතාවක් තියෙනවා මේ හරි ප්‍රායෝගික සිද්ධීන් මෙතුනා දුන්න කාලෙදී හොඳට බලනවා කියන්නේ තමයි ලෝකේ වෙනස්ලා තියෙන භෞතිකයේ විතරයි මිනිස්සු හිතන විදි මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් මිනිස්සු කරන දේවල් ඔක්කොම එකයි. ඉතල බලන්න අපිට තියෙන ප්‍රශ්නමයි ඉදා තිබ්බ ලෝකේ අවුරුදු 5000කට කලින් මිනිස්සු තිබ්බේ ඒ ප්‍රශ්නම තමයි. අදත් යුද්ධ තියෙනවා ඉදත් යුද්ධ තියෙනවා. මිනිස්සු තරහව වෛරයෙන් ඉඳලා දුක් විඳිනවා. ලෝභකම ඉරිසියාවෙන් ඉඳලා දුක් විඳිනවා. කරුණාව මෛත්‍රිය ගැන මිනිස්සු හොඳ කතා කරනවා. අතීතෙත් එහෙමයි අදත් එහෙමයි. මිනිස්සුන්ගේ තරහව අවුරුදු 100කට කලින් තරහයි දැන් තරහයි කියන වෙනසක් නැහැ. එකම දේවල් තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම මට ඕනේ කරන්නේ මොකක්ද? මම කොහොම කෙනෙක්ද? මම හොයන්නේ මොනවද? නැවත තමන් ආපු ගමන පොඩ්ඩක් හැරිලා බලන්න කොහොමද? කුද්දගනිකායේ මේ කී කියන ආමෘණය කියලා. හරිද? මේ කියන ආමෘණය. ඔය ආනන්ද හැඳුනන කලින් බුදුහාමුදුරුවෝ හිටි උපස්ථායක හැඳුනන. ඉතින් මේ කියන ආමෘණය දැන් ඔය මේ පිනතුන් Tamanට අවස්ථාවක් හම්බුනේ නෝඩර කම්බිජ් තමයි තමයි කැම්පින් යනවා. නිදහස හොයාගෙන යනවා. හැබැයි දවස් තුන හතරක් ගිය ඉඳලා ඉක්මනින් ගෙදරෙනවා මේ දැන් මුලින් යද්දි ගිය ගමන් අර හරි හොඳයි ටීවී එකක්වත් දැන් ඉන්න තමයි නැහැ. මේ ටීවී එකක් දෙතට ගිහින් අරගෙන නේද? ඒ කියන්නේ අත්තම අපි කැමති හැම වෙලෙම වෙනස් වෙන දේක් කරන්න. ඔය මේකේ හාමුදුරුවෝ එක වෙලාවක බුදුහාමුදුරුවෝ තවත් හාමුදුරුවෝ 500 කට එක්ක දැන් ඒ කාලේ ඉඳින් මෙයන්දී දැන් අද වගේ මේ නවතන් පොල්ලන්නේ හාමුදුරුවෝ කරන්නේ වර්තමාන වාසයෙන් ජීවත් වෙන මේ කැම්ප් කරන කෝය. ඈ කොහෙදන්ක කැලේ ගිහින් අද වෙනවා. ඉතින් යහල් පහල රජුරු හරි කවුරු හරි කෙනෙක් එවනවා මේ ඒ අවශ්‍ය කරන දේවල් වතුර ඒ වගේ අවශ්‍ය කරන දේවල් ටික එවනවා. ඒක තමයි විදිහ අතර වෙන. පිටර ගානට ආන්දරවලු විශාල ගානක් ගියාම ඉන්න තැනක් නැහැ. ඉතින් පහුදුනේ මේ ගිය හැඳුරෝ ඒ ළඟ තියෙන ගමක් අහගෙන යනවා පින්නපතේ. යද්දි එක පැත්තකින් ගඟ හරිම ලස්සනයි ලස්සන පාරක් යන්න තියෙන අනිත් පැත්තෙන් කියලේ ගමකට ගියා ගමේ මිනිස්සු හරිම කරුණාවන්තයි. දාන දෙනවා උන් කරුණාවෙන් දැන් සතුටුයි හැඳුරෝ තමන්ගේ ගමට ආවා කියලා. ඉතින් පින්නපත අරගෙන ඉඳින් ගමන් ගඟයිනේ වාඩි වෙලා පින්නපත වැඳලා මේ හැඳුරෝ හිතනවා මේ දැන් ඉතින් මම බුදුහාමුදුරු මෙච්චරක උපස්ථාන කර කර හිටියා මම තාම නිවන් දැකලා නැහැ. ඉතින් මම මේ වෙලේ හරියන්නේ නැහැ මම මේ මහමෙල නිවන් දැකින බලන්නේ මම තාම නිවන් දැක්කේ නැහැ. ඉතින් බුදුහාඳුරෝ ගාවට මේ මෙලිහාඳුරෝ ගිහිල්ලා උන්වහන්සේ මතක් කරනවා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ සහ මේ මෙතන ඉන්න ගොඩාක් හාඳුරෝනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ වහන්සේලා දැන් නිවන් දැකලා ඉන්නේ බුදු වෙලා ඉන්නේ. ඔබ වහන්සේ බුදු වෙලා සරියත් හාඳුරෝ පැතුන අනික් හාඳුරෝ ගොඩාක් කැ නිවන් දැකලා මෙතන අසු මාස ආර්මේ රහතන් වහන්සේලාට ඉන්නවා. මන් තාම නිවන් දැක්කේ නැති සංසාරේ ගමන් කරන කෙනෙක්. ඒ නිසා මට මේ වැඩේ කරන්න බෑ හැමදාම. ඔබන්ට වෙන කාට හරි මගේ වචින් කී බාර දෙන්න මට නිදහස දෙන්න නතර වෙලා භාවනා කරන්න. මම නිවන් දැක්කා පස්සේ ආයෙත් එන්න ඔබන්ට හොයන්න. උදාහරණ වාක්‍ය නැද්ද? ආදේ මිගියේ නම් භාවනා කරන නිවන් දැකීම ඔබ තමයි මගේ ධර්මයේ. එහෙම කිව්වේ නේද උදාහරණ? නහතර කිව්වා ඉතින් ඔය මේ පිළිතුර වල ගරුව ගෙදර යනකොට කියනා වගේම නෑ මේ ගිය මට තාම කෙනෙක් හයට හම්බුන්නේ නෑ. ඒ හින්දා මම කෙනෙක් හොයාගෙන එයාව පුරුදු කරගත්තට පස්සේ ඔබ ගිහිල්ලා භාවනා කරගන්න. මම කෙනෙක් හොයාගන්නකම් ඔබ නතර වෙලා ඉන්න. ඉතින් මම පහුවෙන්ද තියෙන කාර්යයක්. ඉතින් අද නම් කොහොමද මම කියලා අද නම් මේ නතර වෙනවා. එනවා මට දැන් මේ වැඩේ කරන්න කියලා පහුවෙන්ද දෙවුණා. දහරේ බුදුහාමුදුරුවෝ එදාට දෙන උත්තරය ඒකම තමයි. එහෙනම් මේ ගිය මම ඉක්මනින් කෙනෙක් හොයාගන්න මට තේරෙනවා ඒ අවස්ථාවේ. ඉක්මනින් මම කෙනෙක් හොයාගන්න මම මේ ඉතකන් ඉන්නේ. ඉතින් ගිහිල්ලා එදා හවසම ආයෙත් යනවා. බෑ බෑ මට මේ වැඩේ කරන්න බෑ. තුන් විතර බුදුහාමුදුරුවෝ කියනවා මේ ගිය මේ මහානතමත් ඔයා. මේ ජීවිතේ තුර ඔය දෙක මගේ නෙවෙයි. ඉන්සරට් ඕන නම් එයා කරන්න කියන බුදුහාමුදුරුවෝ එයාට අවසන් කරනවා. දැන් ඔබ කවුරුත් දන්නවද ඔබේ ජීවිතය ඔබේ කියලා? අපි හරියට වැඩ කරන්න පින්නවද අපේ ජීවිතය අනුන්ගේ වගේ? හිතර බලන්න. එක එක්කෙනා සතුට කරගන්න මේක වෙන්නේ කොච්චර කරකිරීම ඕනදී ඒකයි කියලා. අපි කොච්චර කියනදම ගියේ නැත්නම් හොඳ නැහැනේ ඒගොල්ලෝගේ හිතරේදී. අපිම කියනවානේ. අපි එකෙන් මොකද දාස් කරන්නේ? අපි හිතන්නේවා අපි කරන්න ඕනදී ඒකයි කියලා. තමන්ට ඕන දේවල් අපි හැම වෙලෙම කරන්නේ. කොච්චර හිතුවත් බුදුහාමුදුරුවෝ පස්සේ ඒ සූත්‍ර අවසානයේදී ඒක නතර කරනවා. ඒක මම ඒක මුලින්ම මතක් කරේ. ඊළඟට මේ එහෙම කියලා නතර වෙච්ච මේ ගිය හාමුදුරුවෝ මාස 3ක් මහන්සියෙන් භාවනා කරන්න හරියන්නේ ඊට පස්සේ ඊට පස්සේ මාස 3 මාස 3 න් පස්සේ පස් කාලෙන් පස්සේ බුදුහාමුදුරුවෝ ආයෙනවා. එවිලා කියනවා බුදුපියන් වහන්සේ මේ මම මේ මාස තුනම වැහිසුනා මහන්සි වුණා මට හැබැයි කෙලස් ඇති කරන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ කියන්නේ හොඳ වැඩේ මම උගතර යන්න ඉපා කියලා කියන්නේ. නෑ මේ ගිය හොඳ මහන්සි වුණානේ. හැබැයිම දන්නවද එහෙම තනි වෙන එක නෙවෙයි මේ මාර්ගෙට තියෙන ලොකුම දේ. මේ මාර්ගෙට තියෙන ලොකුම දේ තමයි කල්යාණ මිත්‍රයා කියන කෙනා හරියට හඳුනගෙන එයාව ඇසුරු කරන එක. දැන් අපි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ අපිත් එක්ක යාළු වෙලා අපි කරන හැම දෙයක්ම උදව් කරන කෙනාට කියන අදහසින් තමයි අපි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. එහෙම නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ රස්සාව තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය තමයි තමන්ට සසරෙන් ගැලවෙන්න අවශ්‍ය කරන දේවල් වලට උදව් කරනවා සසරේ ඉන්න කරන දේවල් වලට එයා උනන්දු කරන්නේ. කෙනෙක් ඇත්තටම අවංකව ආත්මార్థකාමීකම තොරව තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ගැන හිතන්නේ නැතුව නිස්සාරණ අධ්‍යාසයෙන් තනික්කනාගේ අපිට පිළිසම කටයුතු කරන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මම මගේ සංඝයාට පුරුදු කරන්නේ මේ කල්යාණ මිත්‍රයෙක් විදිහට ජීවත් වෙන විදිහ. කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කොහොමද කියන එක අනිත් කයට. එහෙමනම් කල්යාණ මිත්‍රයෝ පිරිසක් ඔබ වෙනුවෙලා තනි වෙනවා කියන එක තමයි ඔබට තිබෙන ලොකුම අභාග්‍යය. ඔය තවත් සිද්ධියක් තියෙනවා. හාමුදුරු 60 දිනක් පසු කාලෙම භාවනා කරලා බොහොම ආඩම්බරයෙන් බුදුහාමුදුරුවෝ කියලා කියන අපි හරියම හොඳ භාවනා කරා මේ මේ මාස තුනේදී වචනයක් කතා කරන්නේ කියලා. දැන් බයිනෝ මේ මොළේ ටිකක් මේ මූක පුරසෝ ටික කොහෙන්ද මේවා ඉගෙන ගත්තේ කියලා. එනිකට හේතුම කතා කරන්න කියන එක නෙමෙයි. හැබැයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක මේ ධර්මයේ දරු ගන්න වැදගත් සාධකයක්. වැදගත්ම සාධකය. වැදගත්ම සාධකය. උදාහරණ ආනන්දන්ට මතක් කරගන්න. දැන් මේකේ හරියට කිව්ව එක. ඊළඟ කල්යාණ මිත්‍රයන් කරන වැඩක් තියෙනවා. ඒක තමයි. කල්යාණ මිත්‍රයා කරන්නේ අනිකයි සතුටු කරවන්න මානසික ගන්න එක නෙවෙයි. එක එක්කෙනා පිනවන්න එක එක්කෙනා සතුටු කරවන්න එක එක්කෙනාගේ අඩුපාඩු පුරවන්න හදන එක නෙවෙයි කල්යාණ මිත්‍රයා කරන්නේ. කල්යාණ මිත්‍රයා මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයා ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අවස්ථාව අනිකට හදලා දෙනවා. අනිකට හොයලා දෙනවා. දැන් ඇත්තටම අද මෙපිනේ පිනුතුනේ මේ ධර්ම මේ ධර්මයේ හොයන අවස්ථාව හම්බුනේ ඒ වෙනුවෙන් පිරිසක් කැප වෙලා ඒ අවස්ථාව හොයලා දුන්නේ හින්දා. එනන්ද හඳුන් පන්සලේ ගියාම උන්වහන්සේ පන්සලේ ආරාධනාව කළා. මම දන්නේ තන්වහන්සේ වැඩියට පස්සේ පන්සලේ පොත ඉල ගිහින් තියෙනවා කියලා ආරාධනා කරා මම මෙහෙම කියලා. ඊට පස්සේ වෙනස් වෙනක් තිබා. ඉතින් මේ පිරිස සහභාගී වුණාම ඉතින් එතකොට මේ හැමෝම සහභාගී වෙලා තිබෙනවා මේ වැඩේ කරන්න. ඒතකොට ඒ වෙනුවෙන් අනුග්‍රහ කරලා තියෙනවා අපේ හාමුදුරුවෝ ඊට පස්සේ මිත්‍රකම් මේ පන්සල ගොඩනගන්න මානසික පිරිස අනාගතේ කරන පිරිස මේ හැම කෙනෙක්ම මේ වගේ කොටස් කාරෝ මේ මේ ධර්මයේ පෝෂණය වෙන මේ මාර්ගයේ තියෙන මේ කල්ලි මිත්‍රන්ගේ ක්‍රියාවලිය. එතකොට පින්වත්නි අන්න ඒක තමයි කල්යනි මිත්‍රගේ කාර්යභාරය. දැන් ඔබ හොයලා බලන්න. මම ඒ කල්යාණ මිත්‍රයා ගඩේ කොටට ගණේට වැටෙන කෙනෙක්ද? මම වැටෙනවා නම් මම තවත් කොහොමද මේ ශක්තිමත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ? මගේ අනුපාඩු මොනවද තියෙන්නේ? ඒ අනුපාඩු මම මගහරව ගන්න කොහොමද? මොන වගේ වැරදිද මම? දැන් මෙච්චර කාලේ අපි පින්වත්නි අපි කවුරුත් සර්ව සම්පූර්ණ නිවැරදියයි නෙමෙයි. අනේ දෙන්න. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණයි නෙමෙයි. අනේ ඒ නිසා තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ අපේ අනුපාඩු හඳුනගෙන hina vela e dhya balala ඒ අනුපාඩු නැති ගමනක් මිදෙනින් විහාර කරගෙන යනවා. අපිට අපිට අතීතේ කොච්චර වුණත් වෙනස් කරන්න බෑ. කොච්චර වුණත් අතීතේ වෙනස් කරන්න බෑ. හැබැයි බුද්ධිමත් කෙනා ඥානවන්ත කෙනා මිදෙනින් එහා තමයි ජීවිත වෙනස් කරගන්න. අන්න ඕක තමයි මේ කල්‍යාණ මිත්‍රයෙක් තියෙන ලොකුම ලක්ෂණය. වෙනස් වෙන කෙනෙක්. ඔබ තමන්ගෙන් අහලා බලන්න මම ඒක එහෙමනම් ඔන්න ඔය කාරණා ටික තමයි අද අපි කතා බහ කරන්න වෙන්නේ ධර්මය සම්බන්ධයෙන්. මේ පිළිතුරු කතා මේ පිළිතුරු කල්පනා කරලා බලන්න. මම කොතනද ඉන්නේ? මම අඩුම ගානේ අවංකව මං දිහා බලනවද? අවංකව මම කරන දේවල් ගැන තේරුම් ගන්නවද? සතුටෙන් සැපෙන් ඉන්න මාර්ගය මම හදාගෙන තියෙනවද? ඒ මාර්ගය මම ගමන් කරනවාද? අද වේදුද්වාර ගමේ වැසියන්ට කිව්වා වගේ අඩුම ගානේ ඒ කාරණාට එකවත් මම සම්පූර්ණ කරගෙන තිබෙනවාද? ඊළඟ ඒ කාරණාට සම්පූර්ණ කරගත්තා නම් එතනින් එහාට මම තවත් ධර්මයේ දිනු ගන්නවට අවස්ථාවක් තිබෙනවද? මම මේ වෙලෙමින් කොහොමද රට වෙලා තිබෙන්නේ? මෙන්න මේක නිතර නිතර විමසලා බලන ගමන් අනික් කායටත් මේ මාර්ගයට එන්න උදව් කරනවා නම් ඔබ අනිත් කයටම කල්‍යාණ මිත්‍රය කියලා විශේෂයෙන්ම තමන් තමන්ට කල්‍යාණ මිත්‍රය බවටපත් වෙලා අනිත් කයට කල්‍යාණ මිත්‍රය වෙන්නට මේ කාටත් ශක්තිය දෙහි ලැබේවා කියලා අපි කවද සාදු කියන ආශිර්වාද කරමු ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අද මේ පින්කමට මේ කවුරුත් දන්නවා මේ රාමතු මතක් කරා මේ අනුග්‍රහ කරේ ඒ සුජීව මහත්මයාගේ මෑණියන්ගේ 76 වෙනි උපන්දිනයේට සුබපතන තමයි අද මේ මේ පිට මේ කරුණක් කරගත්තේ. ඊළඟට අවුරුදු 32 කලින් මියගිය සුජීව මහත්මයාගේ පියාණන්ට පින්පම්වන්නට ධර්ම දානයක් විදිහට මේ පින්කම සිද්ධ කරගත්තා. අවුරුදු 15 වෙනි කලින් මිය ගිය දමිතා මහත්මියගේ මෑණියන්ට පින් පමුණවන්න ඒත් එක්කම අවුරුදු 10කට කලින් මිය ගිය දමිතා මහත්මියගේ පියාණන්ට පින් අනුමෝදන් කරවලට අවුරුද්දකට කලින් මිය ගිය දම්මිකා මහත්මියගේ සහෝදරයාට පින් පමුණවන්නට මේ පෞලිසිය දනාවෙන් නිරෝගීසුවේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ හුස්ටන් බෞද්ධ විහාරයේ ඉන්න සියලු පින්තුන්ගේ ඒ මීගිය ඥාතිවරුන්ට පින්වත්නි දැන් අද මෙතන මේ විහාරස්ථානයේ මේ මට්ටමටපත් වෙන්න අතීතයේ ඉඳලා බොහෝ දෙනෙක් මේ සමාන්තිලා තියෙනවා. දැන් මේ කවුරුත් ඉතිහාසෙම දන්නවා. ඒ නිසා ගොඩාක් දෙනෙක් අපි ආනන්දනායක හඳුරෝ ඊළඟට නන්ද හඳුරෝ ඉදම දැන් මේ වර්තමාන ආවල හඳුරෝ මේ ඊළඟ ඊට පස්සේ ඒ හතර වාරේ ගොඩාක් හඳුරෝ පන්සල උදව් කරලා තියෙනවා. පන්සල වැඩි ඉඳලා පන්සලෙත් මම නැගලා මහන්සි ගත්තා. ඒත් එක්කම 10 හැම දෙයක්ම පන්සල අත තියෙන මට්ටමට මේ පුදු මෙතන බනහන මට්ටමට මේක බලපාන වෙනවා. නිසා ඒ හැම කෙනෙක්ම මේ පිනේ කොටස් ගන්නවා. පිනදි බලන්න හිතලා ඒ මොකක් හරි පියවරක් සිද්ධ වුනේ නැත්නම් කොච්චර දේ වෙනස් වෙනද කියලා. හැම අවස්ථාවකම තියෙනවානේ අපි හැම කෙනෙක්ම ජීවිතේ. එක තැනකදී මොන හරි දෙයක් වුණා. කොච්චර දේවල් ඔබේ ජීවිතේ වෙනස් වෙනද කියලා. පන්සලකත් එහෙමයි. ඕනම ආයතනයකත් එහෙමයි. ඕනම ව්‍යාපාරයකත් එහෙමයි. සමහර විට වෙන ඒ වෙන වෙනස් වීම වෙනත් තැනකට ඒක රැගෙන යනවා. ඒක අරගෙන යනවා. තමන් අද වෙද්දී ඒ අරගෙන ගිය තැන අපි සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනස්කම නොවන තවත් වෙන දෙයක් දෙයක් වෙනස් වෙලා තියෙනත් තිබ්බා. ඒ නිසා මේ අද මේ තියෙන මට්ටමට ඒ හැම දෙයක්ම බලපාලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම පින් දෙන එක අපේ යුතුකමක්. එහෙම කල්පනා කරන්න. ඒ හැම කෙනෙකුටම මේ පින් ඇතිවෙනවා. ඒ මේ කිය අයට පරලොවින් ඉන්නවා. තව ජීවත් වෙලා ඉන්න හැට. එයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ධර්මයේ තේරුම් ගන්නට, ධර්මයේ වැටෙන්නට ඒක ආශිර්වාදයක් වටපත් වේවා. ඉතින් මේ කාරණා හිතේ තියාගෙන අපි මුලින්ම මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ඒ සුජීව මහත්මයාගේ මෙන්නුත් නමන මේ ඒ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වගේම ඒ සුජී මහත්මයා පියාණන්ට ඊළඟට මේ බණ්ඩ මහත්මියගේ දමාපියන්ට ඒ සහෝදරයන්ට වගේ ඒ හැම කෙනෙකුටම මෙතන මේ පුතේ හැම කෙනුගේම මේ ගියයි සිහිපත් කරලා අපි නමන කරු කවුරුත් මේ දර කියන්න හිතන් මේ ඥාතී නම් හෝතු ඉදම්මේ නාතේ නම් හෝතු සුඛිතාහුන්තු ඥාතයෝ ඉදම්මේ නාතේ නම් හෝතු සුඛිතාහුන්තු ඥාතයෝ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ ආශිර්වාදය මේ පිළිතුන් කාටත් ලැබේවා. මේ විහාරස්ථානයටත් ඒ ආශිර්වාද ලැබේවා. මේ පින්තු විදියට සම්බන්ධයකි අයටත් මේ ආශිර්වාද ලැබේවා කියන ඒ කාරණා හිතේ තියාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ විදියට කියන්න එත්තාවදාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවදාච අම්මේහි සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවදාච සම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාචෝ